SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි මෙන්න ආරම්භ කරමු අපේ ලෝ වටාචාරිකාව සුපුරුදු පරිදි. ලෝකයේ සුවිශේෂී වූ සිදුවීම් සිදුවන ස්ථානවල මදක් නතර වෙලා ඒවා විමර්ශනය කරමින් යන සිකුරාද දවසේ අපේ විශේෂාංගය. ලෝ වටා විශේෂාංගයට අපිත් එක්ක සුපුරුදු පරිදි එකතු වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට ආයුබෝවන්. අද අපිට සාකච්ඡාව ආරම්භ කරන්නට සිදුවන්නේ ඉතාමත්ම කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා කරමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව අපිට ස්පාඤ්ඤයෙන් වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියානු වේලාවෙන් නම් අද උදේ පාන්දර වෙනකොට මේ සම්බන්ධව තොරතුරු අපිට වාර්තා වෙමින් පවතිනවා. දිගින් දිගටම ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරාශ්‍රිතව ඇතිවුණු මේ ප්‍රහාරයෙන් මේ වෙනකොට සැලකිලි සංඛ්‍යාවක් මිය ගිහිල්ලා ඒ වගේම පුද්ගලයන් තුවාල ලබලා තියෙනවා. මේ සිදුවීම කුමක්ද, සිදුවීම පසුපස තියෙන ක්‍රියාදාමය මොකක්ද, කවුද මේකේ වගකීම බාරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. අපි එනිසා මල් මුලින්ම මේ සම්බන්ධව අවධානය යොමු කරමු. ස්පාඤ්ඤයෙන් මොන වගේ තොරතුරුද මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපිට වාර්තා වන්නේ මේ වෙනකොට?
දැනට වාර්තා වෙලා තියෙන විදිහට දුරුක්ෂි ජීවිතක්ෂර තත්ත්වල තියෙන 13 දෙනෙක් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබලා තියෙනවා. මේ අතර ජාතිකත්ව 18කට අයත් පුද්ගලයන් ඉන්නවා කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. මේ අතර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුත් ඉන්නවා කියලා ස්පාඤ්ඤයේ අලුත්ම වාර්තාවකින් අපිට සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රහාරය ඉලක්ක කරගෙන තියෙන්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර තියෙන විදේශ සංචාරකයන් හුඟක් ගැවසෙන රම්ලාස් කියන මාවත ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඉතින් ඒකට ලොකු සුදුපාට වෑන් රථයක් භාවිතා කරගත්තයි කියලා කියනවා. ඒ වෑන් රථේ පිටපු දෙන්නේ මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒ වාහනය ධාවනය කරපු රියදුරු පිළිබඳ තවම තොරතුරක් නැහැ. ඔහු සෙවීම පිළිබඳව මේ වෙනකොට ස්පාඤ්ඤ පොලිසියෙන් අවධානය යොමු වෙලා
තියෙනවා. එතකොට අමල්, කවුද මේ ප්‍රහාරයේ වගකීම මේ වෙනකොට බාර අරන්
තියෙන්නේ? අදම දවසේ මේ IS සංවිධානය ඔවුන්ගේ මාධ්‍ය ජාලයකින් පවසලා තියෙනවා ඔවුන් තමයි මේ ප්‍රහාරය එල්ල කළේ කියලා. ඉතින් මේ අවස්ථාව වෙනකොට ලෝකයේ අනිකුත් ස්ථානවල විශේෂයෙන්ම ඉරාකයේ සහ සිරියාව කියන ස්ථාන දෙකේම IS සංවිධානයේ බලය බිඳ වැටෙමින් තියෙන අවස්ථාවක තමයි මේ විදිහේ මේ විශාල ප්‍රහාරයක් යුරෝපයේ ඔවුන් එල්ල කළා තියෙන්නේ.
ඔව්, අපිට මේ අවස්ථාව වෙනකොට වාර්තා වෙන ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ජූලි බිෂොප් මහත්මිය සඳහන් කළා තියෙනවා බාසිලෝනාවල ඇති වුණු මේ ප්‍රහාරයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිරින කාන්තාවක් බරපතල තුවාල ලැබලා මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා කියලා. අමල්, ඊට අමතරව අපිට වාර්තා වෙනවා මේ සිදුවීමෙන් මද වේලාවකට අනතුරුව ස්පාඤ්ඤයේ තවත් නගරයක තවත් සෝදිසි මෙහෙයුමකදී සිදුණු ප්‍රහාරයකදී තවත් වෙඩිතැබීමක් සිදුණායි කියලා. මෙහි ප්‍රතිඵල විදිහට මොනවද අපිට වාර්තා වන්නේ?
ඔබලුෂි, මේ බාසලෝනා නගරයේ ප්‍රහාරයෙන් පස්සේ එකත් එක්කම මේ පිළිබඳ පරීක්ෂණ කිරීමේ කටයුත්තක් නිසා වෙන්න තෝරන ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී පොලිසිය විසින් වෙඩිවමාරුවක් තිබෙන තියෙනවා. ඒකෙවි ඔවුන් සැක කරන ත්‍රස්තවාදීන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා තවත් ත්‍රස්තවාදී සැකකරුවෙක් තුවාල ලැබලා මේ වෙනකොට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බලපුවාම මේ වෙනකොට සාමාන්‍ය වශයෙන් 13 දෙනෙකුත් ඒ වගේම ත්‍රස්තවාදී හැටියට සැකකරන පුද්ගලයන් 4 දෙනෙකුත් මේ ප්‍රහාර නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.
හොඳයි, එහෙමනම් ස්පාඤ්ඤයේ සිදුණු ඒ ඛේදවාචකයෙන් අනතුරුව තවත් ස්වාභාවික ආපදා සම්බන්ධව වන ඛේදවාචක දෙකක් පිළිබඳව අපි වාර්තා කරන්නට කැමැති. මේ ගෙවිලගේ සතියන්තයේදී ආසියාතික කලාපයේ රටවල් කිහිපයකට මෝසම් වර්ෂාව හේතුවෙන් ආපදාකාරී වාතාවරණයක් ඇති වුණා. බංග්ලාදේශයේ, නේපාලයේ සහ ඉන්දියාව කියන රටවල්වලට, ඉන් අනතුරු අප්‍රිකානු කලාපයේ රටකටත් වැසි සහ නායාම් හේතුවෙන් ස්වාභාවික දැඩි ස්වාභාවික ව්‍යසනකාරී තත්වයකට මුහුණ පාන්නට සිදුවලා තියෙනවා. අපි ඒ පිළිබඳව කතා බහ කරමු. අමල්, මම මුලින්ම කැමති ආසියාතික කලාපයේ රටවල් පිළිබඳව දැනගන්න. ඉන්දියාව, බංග්ලාදේශයේ සහ නේපාලයට ඇතුණු මේ මෝසම් වර්ෂා තත්වයෙන් පසුව ඇතිවුණු ප්‍රතිඵල මොන විදිහටද මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන්නේ?
දිලුක්ෂි, මේකර මේ රටවල් තුනේ ඉන්දියා, බංග්ලාදේශ්, නේපාලය ගත්තාම ඇත්තටම වැඩිම හානියක් දැනට සිද්ධ වෙලා තියෙන ජීවිත හානිය පැත්තෙන් බැලුවොත් නේපාලයට අපි ගංවතුරෙන් වෙච්ච ආපදාවන් බලපුවාම මේ වෙනකොට බංග්ලාදේශයේ ඒ රටේ භූමි ප්‍රමාණයෙන් 3/1 පමණ ජලයෙන් යට වෙලා තියලවයි කියලා වාර්තා වෙන්නේ. ඒ එක්කම රටේ ජනගහනයෙන් මිලියන ගාණක් මේ වෙනකොට අවතැන් වෙලා තමන්ගේ උන් හිටිතැන් අහිමි වෙච්ච බවක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ රටවල් තුනේම ජීවිත හානි දිහා බලපුවාම දෙසිය විසිපහකට ආසන්න ගානක් ජීවිතක්ෂයට පත්වනයි කියලා මේ වශයෙන් මේ වෙනකොට නිල වශයෙන් වාර්තා වෙලා තිනවා. ඊට අමතරව තවත් පිරිසක් අතුරුදහන් වෙලා ඒ අය සොයමියේ කටයුතු මේ වෙනකොට දියත් කරලා තියෙනවායි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
අපි යමල් මෙහිදී සලකා බලමුද මේ ඉන්දියාව බංග්ලාදේශය සහ නේපාලය කියන රටවල් වෙන වෙනම ගත්තාම කොයිතරම් ජීවිත හානි සහ අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාවක් වාර්තා වෙනවද කියලා.
ඇත්තම දෘෂ්ටි නේපාලේ තමයි වැඩිම මිනිස් ජීවිත හානියක් සිද්ධ වෙලා තියෙන්නේ. 111ක්, ඒ කියන්නේ මලසිරුරු සොයාගත්ත සංඛ්‍යාව 111ක් හැටියට දැනට සඳහන් වෙලා තියෙනවා. නමුත් ඊට අමතරව තව 35 දෙනෙක් ආගිය අතක් නැහැ, සොයාගන්න බැරි බවක් වාර්තා වෙලා තියෙනවා. ඒකම අපි බැලුවොත් බංග්ලාදේශයේ මේ වෙනකොට මිලියන 1.5කට අධික පිරිසක් අවතැන් වුණායි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ එක්කම 30කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණා කියලා තියෙන විශේෂයෙන්ම ගංවතුර නිසා. අපි ඊළඟට ඉන්දියාව බැලුවොත් ඉන්දියාවෙත් ඇත්තටම මරණ සංඛ්‍යාව 85ක් හැටියට තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම බිහාර් සහ බටහිර බෙංගාල ප්‍රාන්තේ සහ ඇසෑම් කියන ඒ ප්‍රදේශවල තමයි වැඩිපුරම මේ ආපදාවට පත්වෙච්ච පිරිස්ගේ ඒ නිවාස තිබිලා තියෙන්නේ. ඉතින් මේ රටවල් තුනේම මේ වෙනකොට ඇත්තට තමන්ගේ හමුදා බටපිරිස් යොදවල මේ සහන කටයුතුවට ඒ කට්ටිය යොදවල තියෙන බව තමයි අපිට දැනගන්න තියෙන්නේ.
අපි ඊළඟට මේ ළඟට ආපදාවට ලක්ුණු කලාපයේ කෙරෙහි අවධානය යොමු කරමු. අපිට යන්නට සිදු වෙනවා අප්‍රිකානු මහද්වීපයට. සියරා ලියෝන් කියන රාජ්‍යයටත් දැඩි වර්ෂාපතනයේ හේතුවෙන් ගංවතුර සහ ඉන් අනතුරු නායාමේ තර්ජනයට මුහුණ දෙන්නට සිදු වුණා. සියරා ලියෝන් කියලා කිව්වම ටිකක් මතක් කරන්න කැමතියි, මේක අප්‍රිකානු මහද්වීපයේ වයඹ දිගට වගේ වෙන්නට තියෙන රාජ්‍යයක්. මේ හරහත් අපිට මොන වගේ තත්වයක්ද මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන්නේ?
මේකත් ඇත්තටම සියරා ලියෝන් රාජ්‍යයේ මෑත කාලෙදී ඇතිවෙච්ච දරුණුතම ස්වාභාවික ව්‍යසනයේ හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. මේ වෙනකොට මරණ සංඛ්‍යාව 300ක් හැටියට වාර්තා වුණාට තව 600ක් විතර පිරිසක් තවමත් සොයා ගන්නට බැහැයි කියලා වාර්තා වෙන. විශේෂයෙන්ම මහා කඳු තට්ටු 4ක විතර වගේ ගෙවලුත් නායාමට යට වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඉතාමත්ම දරුණු ගණයේ ව්‍යසනයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීමක් කළ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ආධාර ලබා දෙන්නේ කියලා. මොකද සියරා ලියෝන් කියන්නේ අද ලෝකයේ තියෙන ඉතාමත්ම දුප්පත් රටක්. මෑත කාලයේ වෙනකලුත් මේ එබෝලා වෛරසයනුත් මරණ 4000ක් විතර වාර්තා වෙච්ච රටක් 2014දී. ඒ වගේම ඊට කලින් සිවිල් යුද්ධයක් තිබිච්ච රටක්. ඉතින් ඉතාමත්ම දුකී ජනතාවක් විසින රටක් නිසා මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවකෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ විපතට පත් වූවන්ට ඒ සහන සැලසීම සඳහා වහාම ආධාර ලබා දෙන්නටයි කියලා.
අපි ඊළඟට මේ දේශපාලනික ව්‍යවුල්කාරී වාතාවරණ පවතින කලාප දෙසට ගමන් කරමු. ඇමරිකාවට නොයාම බෑ. මේ ගෙවිලගේ සතියේ ඇමරිකාව පිළිබඳව තවදුරටත් අවධානයට ලක්වුණු ප්‍රධාන සිදුවීමක් සිදු වුණා. වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් කියන ප්‍රදේශාශ්‍රිතව සුදු ජාතික අන්තවාදී පිරිස් විසින් සංවිධාන කරපු එක්තරා විරෝධතාවක් කෙලවරුණේ කේදවාචකයකින් දෙපිරිසක් අතර ඝට්ටනයක් ඇති වුණා. ඊට අමතරව මේ විරෝධතා ව්‍යාපාරයේ සිදුවන විටදී මෝටර් රථයක් හිතාමතාම මේ විරෝධතාකරුවන් දෙසට පදවාගෙන යාම හේතුවෙන් එක්කාන්තාවක් මිය ගිහලා තවත් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලැබුවා. ඇත්තටම මේ සුදු අන්තවාදීන් කවුද, මොකක්ද මොවුන්ගේ පරමාර්ථය වුණේ කියන කාරණාවත් අපි මෙහිදී සැකහැර දැනගත යුතුයි. ඉන් අනතුරු අපි මේ සම්බන්ධව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙල්වන චෝදනා පිළිබඳවත් කතා බහ කළ යුතුයි. මම කැමති මුලින්ම අවධානය යොමු කරන්න අමල් මේ කවුද මේ සුදු අන්තවාදී කොටස්, ඔවුන්ගේ පරමාර්ථය වුණේ මොකක්ද මේ රැලිය හරහා?
දිලක්ෂි, ඇමරිකාවේ තවමත් ඉන්නවා මේ සුදු ජාතිකයන් තමයි රටේ ප්‍රමුඛ ස්ථානයේ ලැබිය යුත්තේ කියන එහෙම ඒ අදහස දක්වන, ඒ වගේම රටේ තිබිච්ච වහල්භාවය නැති කිරීම සම්බන්ධයෙන් ඒකට තවමත් විරෝධය පාන ඒ සුළු පිරිසක් ඇමරිකාවේ ජීවත් වෙනවා. අපි ගත්තොත් KKK, එහෙම නැත්නම් කූලක්ස් කාන් හැටියට හඳුන්වන මේ සුදු අන්තවාදීන් කණ්ඩායමත් ඒ එක්කම ජර්මනියේ නාත්සිවරුන්ට සහාය දක්වන මේ නියෝ නාත්සි සිම්පතයිසර්ස් ඒ එවැනි කණ්ඩායමුත් ඇමරිකාවේ සිටිනවා. මේ විදිහේ වයිට් සුප්‍රීමිස්ට්, එහෙම නැත්නම් මේ සුදු ජාතික අන්තවාදීන් කණ්ඩායමක් සහ වාමාංශික කොටස් අතර ඇතිවෙච්ච ඝර්ෂණයක් තමයි චාලට්ස්විල් වල සිද්ධ වුණේ. ඒකට ඇත්තටම මූලික හේතුව වුණේ මේ චාලට්ස්විල් ප්‍රදේශයේ තිබිච්ච ඇමරිකාවේ සිවිල් යුද්ධ කාලයට දක්වා දිව යන පිළිරුවක්, එහෙම නැත්නම් ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමයි මේ අර්බුදය ඇත්තටම පහුගිය සෙනසුරාදා ආරම්භ වෙන්නේ. ඉතින් ඒ සිවිල් යුද්ධයේ හමුදා නිලධාරියෙකුගේ පිළිමය ඉවත් කිරීමට විරෝධය පාමින් තමයි මේ සුදු ජාතික අන්තවාදීන් මේ ඔවුන්ගේ රැලිය පැවැත්වුවේ. ඇත්තටම ඔවුන් අර නාත්සි කොඩි රැගෙන, ඒ වගේම KKK, ඇත්තටම ඇමරිකාවේ තහනම් සංවිධානයක් හැටියට තියෙන KKK සංවිධානයේ ඔවුන්ගේ සංකේත පන්දම් රැගෙන තමයි මේ රැලිය කරේ. ඒකත් එක්ක ඇතිවෙච්ච ඝෂ්ඨනය නිසා තමයි මේක ලොකු අර්බුදයක් බවට පත් වෙලා ජාත්‍යන්තර කතාබහට ලක්වන ආරවුලක් බවට පත් වුණේ ඒකෙන් පස්සේ.
අමල් අපි ටිකක් අවධානය යොමු කරමුද මේ ඇමරිකාවේ තිබිච්ච සිවිල් යුද්ධය. එතකොට අර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ වහල් භාවයෙන් ඇමරිකාව මුදවා ගැනීමට විරුද්ධව මේ පිරිස් තුල තියෙන ආකල්ප කොහොමද අතීතයේ සිට පටන් අරගත්තේ, මේ වෙනකන් ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණාව?
දිලක්ෂ, මේ සුදු අන්තවාදීන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ 1860 ගණන්වල ඇමරිකාව තහනම් කරපු ඒ වහල් සේවය වැරදි කාරණාවක් හැටියට තමයි ඔවුන් හඳුන්වන්නේ. එතරම් 1861 දී ඒබ්‍රහම් ලින්කන් වහල් සේවය තහනම් කළ එක අවසන් කරනකොටත් ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ තියෙන ප්‍රාන්ත කීපයක් වෙන් වෙලා ඇත්තටම ඔවුන් කොන්ෆෙඩරේෂන් එකක්, එහෙම නැත්නම් සහ සංධීය රාජ්‍යයක් හැටියට ඔවුන් පිටවා ගත්තේ මේ වහල් භාවය මූලික කාරණාවක් කරගෙන. එතකොට ඇමරිකා එක්සත් ජනපදය කොටස් දෙකකට බෙදෙනවා, වහල් භාවයට පක්ෂ අයත් වහල් භාවය අවසන් කරන්න ඕන කට්ටියත්. ඒ කියන්නේ විශේෂයෙන්ම රටේ උතුරු ප්‍රදේශයේ තිබිච්ච ඒ ප්‍රාන්ත වහල් භාවය අවසන් කරනකොට දකුණේ තිබිච්ච ප්‍රාන්තයකට සම්පූර්ණයෙන්ම විරෝධය පාමින් තමයි මේ විදිහට කොන්ෆෙඩරේෂන් එකක් නැත්තම් සහ සංධීය රාජ්‍යයක් හැටියට පිටවා ගත්තේ. ඒකෙන් පස්සේ තමයි ඇමරිකාවේ සිවිල් යුද්ධය ඇවිලිලා යන්නේ. ඉතින් මේ සිවිල් යුද්ධෙන් ඇත්තටම රටේ උතුරේ කණ්ඩායම ජයග්‍රහණය කළා. නමුත් ඒ දකුණේ පරාජයට පත්වෙච්ච අයගේ තවමත් ඔවුන්ට ඒ පක්ෂපාති කොටස් ඉන්නවා පමණක් නෙමෙයි, ඇමරිකාවේ සිවිල් යුද්ධයේ සහ සංධීය රාජ්‍යයට සහය දක්වපු අයගේ පිළිරුවන් ඒ වගේම ස්මාරක තවමත් අද ඇමරිකාවේ 1500ක් විතර නොයෙකුත් ස්ථානවල තියෙනවා. ඉතින් මේ ස්මාරක ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ඇමරිකාවේ දැන් දියත් වෙමින් තියෙනවා. මොකද රටේ ලොකු කතාබහක් තියෙනවා මේ වහල් භාවය සම්බන්ධයෙන්. ඇමරිකාවේ ඒ ඔවුන් කළු පැල්ලමක් හැටියට සලකන ඉතිහාසයේ ඒ සංකේත ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් දැන් මේ අවස්ථාවේ කරගෙන යනවා. ඉතින් ඒකට විරුද්ධ කට්ටියක් ඉන්නවා, ඒකට පක්ෂ කට්ටියක් ඉන්නවා. ඇත්තටම ඇමරිකාවේ සිවිල් යුද්ධය දක්වා දිව යන ප්‍රශ්නයක් අනුව තමයි මේ නැවතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයේදී මේක අර්බුදයක් හැටියට රට නැවතත් බෙදෙන කාරණාවක් හැටියට, ජාතිවාදී එහෙම නැත්නම් වර්ණවාදී ප්‍රශ්නයක් හැටියට 21 ශතවර්ෂයේ ඇමරිකාවේ මේක නැවතත් පණ ගැන්විලා කරලියට ඇවිල්ලා තියෙන්නේ.
අපි දැන් මේ චාලට්ස්විල් සිදුවීම හා සම්බන්ධව ඇමරිකානු ජනාධිපතිවරයාට නැගින දෝෂාරෝපණ පිළිබඳවත් කතා බහ කරමු. ඔහු සඳහන් කළ තිබෙන මට දෙපැත්තින්ම දොස් කියනවා කියලා. මේ දැන් සුදු ජාතික අන්තවාදී පිරිසත් ඒ පිරිසට එරෙහිව නැගී සිටින අයත් දෙගොල්ලම ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කරනවා නිසි අවස්ථාවේදී රාජ්‍ය නායකයා විදිහට මේවා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශනිකුත් කළේ නැහැ කියලා. ඇත්තටම මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මොකද්ද මේ වෙනකොට ඇතිවලා තියෙන තත්ත්වය මේ සම්බන්ධයෙන්?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ සිද්ධිය වෙන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පිළිබඳ ප්‍රකාශයක් නොකිරීම තමයි ඔහුට මුලින්ම ඇති වෙන චෝදනාව. මෙතනදී සුදු අන්තවාදීන් මෝටර් රථයක් ධාවනය කරලා එක කාන්තාවක්ගේ ජීවිතය නැති කරලා තවත් පිරිසකට තුවාල කරත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක විවේචනයට ලක් කරේ නෑ මුලින්ම. දින කීපයකට පසුව ඔහු තිබිච්ච පුවත්පත් සාකච්ඡාවකදී ආරවුලට සම්බන්ධ දෙපැත්තම එක හා සමානව සැලකීම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැන් ඇති වෙලා තියෙන විවේචනය. මොකද ඔහු සුදු අන්තවාදීනුත් ඒ වගේම ඔවුනට විරුද්ධ අයත් එකම කැලෑසියට දාලා සැලකීම පිළිගන්න බැරි දෙයක් හැටියට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ නායකයනුත් ප්‍රබලයනුත් ප්‍රකාශ කර සිටියේ. මොකද සුදු අන්තවාදය එහෙම නැත්නම් මේ වර්ණවාදය අද ඇමරිකාවට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ කියන ස්ථාවරයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයන් අතරත් තදින්ම තියෙන කාරණාවක්. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලින් සුදු අන්තවාදීන්ට යම්කිසි විදියකට සහයක් දක්වන එහෙම නැත්නම් අනුමත කරන ආකාරයේ ප්‍රකාශයක් වුණා කියන චෝදනාව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වෙලා තියෙන්නේ.
අපි මීළඟට කොරියානු අර්ධද්වීපයට පියනගමු. ඔබට මතක ඇති අපි ගිය සතියේදී කතා බහ කළා උතුරු කොරියාවට නොදරින් ආසියා පැසිෆික් මුහුදේ ඇමරිකානු ගුවන් හමුදා මූලස්ථාන ස්ථාපනය කරලා තියෙන මේ ගුවාම් කියන දූපත වෙත උතුරු කොරියාවේ මීළඟ මිසයිල් අත්හදා බැලීම සිදු කරනවා කියලා උතුරු කොරියාව නිවේදනය කළා. ඉන් අනතුරුව ඇමරිකාවත් උතුරු කොරියාවත් අතර තියෙන මේ ඝට්ටනය තවදුරටත් උණුසුම් වුණා. දැන් මේ සතිය වෙනකොට මේක තවත් උණුසුම් වෙමින් ඉදිරියට ඇදෙන කාරණාවක් බවට පත් වෙලා තියෙන අපිට උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් විසින් ගත්ත තීරණත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශත් එතකොට දකුණු කොරියානු නායකයා මේ ප්‍රශ්නය වෙනුවෙන් සිදු කරපු ප්‍රකාශත් විවිධාකාරයෙන් වාර්තා වෙනවා. අපි සමුච්චයක් විදිහට ගත්තාම අලුත්ම තත්ත්වය පිළිබඳව කතා බහ කරමුද මේ ළඟට?
දිලුෂ, අපි ගිය සතිය කතා කරනකොට නම් කොරියානු අර්ධද්වීපයේ යුද ගිනි ඇවිලීමේ අවදානම බොහෝම තදින්ම තිබිච්ච අවස්ථාවක්. නමුත් මේ වෙනකොට එක්තරා විදිහකට ඒක සමනය වෙච්ච බවක් අපිට පේන්න තියෙනවා. කිම් ජොන් උන් ඔහු ඇත්තටම අනතුරු ඇඟවීමක් කරා ගුවාම් කියන ඒ ඇමරිකානු යුද කඳවුරට හෝ ඒ කඳවුර ආසන්නයට අගෝස්තු 24 වෙනිදා වෙනකොට ඒ විදිහට මිසයිල් හතරක් එල්ල කිරීමට ඔහු කටයුතු කරනවායි කියලා තමයි අනතුරු ඇඟවීම කළේ. නමුත් ඊට පස්සේ ඔහු ඒ අදහස වෙනස් කරගත්ත බව වාර්තා වුණා. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ තිබුණේ ඒ දූපත කිට්ටුවටවත් මිසයිල් ප්‍රහාරයක් එල්ල කරොත් ඒක ලෝක ඉතිහාසයේ කවදාවත් නොදැක්ක විදිහට ඒකට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාව සූදානම් වෙනවයි කියලා. ඇත්තටම දැන් ඒක අවසන් වෙලා තියෙනවා. මොකද මේ ප්‍රශ්නය රාජතාන්ත්‍රික මට්ටමින් විසඳ ගන්නට ඕනේ කියලා දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා මූන් ජේ ඉන් ඌගේ දිනසීය සම්පූර්ණ විමත් සමගම මේ සතියේදී ප්‍රකාශයට පත් කරා. ඉතින් මේ වෙනකොට දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා තියෙනවා, කිසියම්ම විදිහකින් ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල කරනවා නම් දකුණු කොරියාවේ එකඟතාවයේ අනුව තමයි එහෙම වෙන්නේ. ඒ නිසා ඔහු තමන්ගේ රටේ ජනතාවට ප්‍රතිඥාවක් දීලා තියෙනවා කොරියානු අර්ධද්වීපේ නැවතත් යුද්ධයක් ඇතිවෙන ඒ අවදානම නැහැ. දැන් රාජතාන්ත්‍රික මට්ටමින් මේ ප්‍රශ්න විසඳා ගැනීමේ මගකට පිවිසෙමින් තියෙනවායි කියලා අපිට කියන්න පුළුවන්.
අමල්, අපි ඉතාමත්ම කෙටියෙන් මතක් කරමුද මේ උතුරු කොරියාවත් දකුණු කොරියාවත් විදිහට මේ රට දෙකට බෙදෙනට මූලික වුණු හේතුව මොකද්ද කියලා? කොයි කාලෙද කොයි වකවානුවට අපිට යන්න සිද්ධ වෙනවද?
අතරම දෙවන ලෝක යුද්ධයේ අවසානයට යන්න වෙනවා දිරුක්ෂි. 1945 දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ පරාජයට පත්වීමත් සමග ජපාන අධිරාජ්‍යයේ කොටසක්ව තිබිච්ච කොරියාව දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය කරපු ප්‍රබලයන් දෙන්නා වන ඇමරිකාවත් රුසියාවත් මේ කොරියානු අර්ධද්වීපය හරියටම දෙකට බෙදා ගන්නවා තමන්ගේ බලය ස්ථාපිත කිරීම සඳහා. එතකොට ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙක් විසින් කොරියාවේ සිටියම අරගෙන සමකයේ ඉඳලා අංශක 38ක් උඩට තියෙන අක්ෂාංශ 38 කියන ඒ රේඛාවක් ඇඳලා කියනවා මේ රේඛාවෙන් උතුරට තියෙන කොටස රුසියාවට 38 වෙනි අක්ෂාංශයට පල්ලෙහැන් තියෙන කොටස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ 38 පැරලල් කියලා. 38 පැරලල් එකෙන් පල්ලෙහාට තියෙන කොටස දකුණු කොරියාව, ඒ කියන්නේ ඇමරිකානු අනුග්‍රහය ලබන ප්‍රදේශයක් හැටියට නම් කරනවා. මේ විදිහට තමයි කොරියාව දෙකට බෙදෙන්නේ 1945.
එතකොට දැන් අර උතුරු කොටස බහර වුණේ රුසියාවටනේ. එතකොට දැන් රුසියාව වගේ රටවල් වල ආධාර උපකාර ලැබුණ හින්දාද න්‍යෂ්ටික බලය අතින් උතුරු ප්‍රදේශය වඩාත් ප්‍රබල වුණේ?
ඇත්තටම උතුරු කොරියාව වෙන්නේ දිලුක්ෂ මේක අපි බලන්නටත් ඕනේ. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඇතිවෙච්ච ලෝකයේ සීතල යුද්ධ, එහෙම නැත්නම් කෝල්ඩ් වෝ, ඒකත් එක්ක තමයි මේ ගැන සලකන්න වෙන්නේ. උතුරු කොරියාවට ඇත්තටම රුසියාවේ සම්භවයක්, එහෙම නැත්නම් කොමියුනිස්ට් රාජ්‍යයේ සම්භවයක් ලැබිච්ච නිසා ඔවුන්ගේ සියලුම කටයුතු යොමු වෙලා තිබුණේ රටේ යුද ශක්තිය දියුණු කර ගැනීම සඳහා. දකුණු කොරියාවේ මූලික පරමාර්ථය වෙලා තිබුණේ තමන්ගේ ආර්ථිකය නංවා ගැනීමට. ඉතින් ඒ නිසා තමයි අද දකුණු කොරියාව ලෝක ආර්ථිකයේ ප්‍රබලම රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් මීට කලින් යටත් වෙලා තිබුණේ ජපාන අධිරාජ්‍යයට, අද ජපානයට අභිභවා යන තරමට දකුණු කොරියාවේ ආර්ථිකය දියුණු වෙලා තියෙන්නේ ඒ ලැබපු බටහිර සම්භවය නිසා. උතුරු කොරියාව යුදමය පැත්තෙන් ඉදිරියටම ගමන් කරලා තියෙනවා. නමුත් ආර්ථික අතින් පසුගාමී තත්ත්වයක ඉන්නේ. අදටත් සම්පූර්ණයෙන්ම චීනයේ ආධාර මත තමයි රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යන්නට හැකි වෙලා තියෙන්නේ. රටේ පාලකයන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ තමන්ගේ අවිශක්තිය දියුණු කර ගැනීමයි.
අපි එහෙමනම් මමල් ඔබට සූතිය පළ කරමින් අදට කතා බහ නිමාවට පත් කරනවා. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවත වතාවක් හමුවෙමු. බොහොම ස්තුතියි ඔබට. අයිබෝවන්.
අයිබෝවන් දිලුක්ෂි.